මේ පැය අපි රජරට ගුරුගෙදරින් තොරතුරු තාක්ෂණය විෂය සමගාමී පාඩමක් ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපත් සමග සම්බන්ධ වෙනවා නාචදුව සිංහල මහා විද්‍යාලයේ ආචාර්ය උපාලි රත්නායක මහත්මා. ඒ වගේම එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ පත්මිනි ස්වර්ණලතා කුමාරි ගුරුතුමිය.
වෙනද වගේම අද සුපුරුදු විදියට මමයි පත්මි ටීචර් එකතු වෙලා 10:11 ICT කරන ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ විෂය නිර්දේශයේ වැදගත්ම පාඩම් කොටසක් ගැන. එහෙම කියන්න හේතුව තමයි O-level exam එකට එන ICT ප්‍රශ්න පත්‍රයේ පළවෙනි බහුවර්ණ ප්‍රශ්න පහ බොහෝ දුරට සකස් වෙන්නේ මේ අද දවසේ අපි කතා කරන කොටසින්. ඒ විතරක් නෙමෙයි දෙවෙනි ප්‍රශ්න පත්‍රෙමුත් ලකුණු 5ක් විතර ගන්න පුළුවන් විදියට මේ කොටසින් ප්‍රශ්න සකස් වෙනවා. ඒ කියන්නේ O-level exam එකේ ICT ප්‍රශ්න පත්‍රයට ඔයාලට ලකුණු 10ක විතර ලකුණු ප්‍රමාණයක් එකතු කර ගන්න පුළුවන් මේ පාඩම හරියට නිවැරදිව ඉගෙන ගත්තොත්. එක දිගටම මෙච්චර කාලයක් රජරට ගුරු ගෙදරත් එක්ක එකතු වෙලා හිටපු දරුවෝ මේ වෙනකොට 10 වසර විෂය නිර්දේශයේ දෙවෙනි එකකේ මුල කොටස් වලින් පරිගණකයක් කියන්නේ මොකද්ද, ඒ වගේම පරිගණකයක තියෙන විශේෂ අංග ලක්ෂණ මොනවද, ඒ වගේම විවිධ නිර්ණායක පද නම් කරගෙන අපි පරිගණක වර්ග කරන්නේ කොහොමද, ඒ වගේම පරිගණක පද්ධතියක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන දේවල් ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන තියෙනවා. මුලින්ම අපේ දරුවෝ ඉගෙන ගත්තා පරිගණකය කියන්නේ එක්තරා විදියක පද්ධතියක් කියලා. පද්ධතියක් කොහොමත් තනියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. කොටස් කිහිපයක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පරිගණකයක් පද්ධතියක් කියලා අපිට කියන්න පුළුවන් නම් පරිගණකයේ ආශ්‍රිතවක් කොටස් කිහිපයක් තියෙන්න පුළුවන් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ කොටස් වලින් නිශ්චිත හැඩයක් තියෙන දෘශ්‍යමාන ඒ වගේම ස්පර්ශ කරලා බලන්න පුළුවන් කොටස් වලට අපි කියනවා භෞතික සංඝටක කියලා. එහෙම නැත්නම් දුඩාංග හඩයක් කියලා කියන්නේ මේ වටම තමයි. අපේ දුවල පුතාලා 10 වසර ICT පෙළපතක් අරගෙන මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා නම් අපි දෙගොල්ලටම ලේසි මේ වැඩේ ඉස්සරහට පැහැදිලිව සාර්ථකව කරගෙන යන්න. ඒකට හේතුව තමයි රජරට ගුරු ගෙදරින් අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ හඬ මාධ්‍යයෙන්. එතකොට රූප මාධ්‍යයන් වගේ දේවල් පෙන්වන්න අපිට දුෂ්කරයි. එහිඳ ඒකට තියෙන එකම හොඳම විකල්පය තමයි ඔයාලගේ 10 වසර පෙළපොත. එහෙනම් පෙළපොත අරගෙන දරුවෝ හැමෝම පෙළපොතේ 38 වෙනි පිටුව 38 වෙනි පිටුව පෙරලා ගන්න. පෙරලා ගත්තද හැමෝම දරුවෝ ටික හොඳයි. එහෙනම් අපි වැඩේ ඉස්සරහට කරගෙන යමු. පරිගණකයක තියෙන භෞතික කොටස් අපිට ආකාර කිහිපයකින් දකින්න පුළුවන්. පළවෙනි එක තමයි පරිගණකයකට පිටතින් දත්ත උපදේශ අනකිරීම් ලබා දෙන්න පාවිච්චි කරන ආදාන උපාංග. ඒවට අපි කියනවා ඉන්පුට් ඩිවයිසස් කියලා. ඒ වගේම පරිගණකයේ තුලින් සදසන තොරතුරු පිටතට ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රතිදාන උපාංග. ඒ වගේම තමයි පරිගණකයක් තුලින් දත්ත තොරතුරු බවට සකසන්න සකස් කරන්න පාවිච්චි කරන උපාංගය. ඒකට කියනවා මධ්‍යම සැකසුම් මේකකේ කියලා. කෙටියෙන් කියන්නේ අපි CPU කියලා. ඒ වගේම තමයි ඒ තොරතුරු తాවකාලිකව වෙන්න පුළුවන්. ඒ වගේම ස්ථීරව වෙන්න පුළුවන්. ගබඩා කරලා තියාගන්න පාවිච්චි කරන උපාංග. එහෙනම් පත්මි ටීචර්ත් එක්ක අපි මුලින්ම එකතු වෙලා ආදාන උපාංග ඉන්පුට් ඩිවයිසස් කියන්නේ මොනවද කියලා උදාහරණත් එක්ක පැහැදිලි කරගමු නේද?
ඔව් පලිස. අපි දැන් කතා කරන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන උපාංග එහෙම නැත්නම් ආදාන උපාංග මොනවද කියන එක. මෙන්න මේ පරිගණකයේ දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන ආදාන උපාංග අපිට හඳුනා ගැනීම පහසුව වෙනුව ප්‍රධාන කොටස් කීපයකට බෙදලා කතා කරන්න පුළුවන්. මුලින්ම අපි බලනවා පුතේ මේ පරිගණකයේ දත්ත ඇතුළත් කිරීමට එහෙම නැත්නම් අකුරු ඉලක්කම් මෙන්න මේ වගේ දේවල් ඇතුළත් කරන්න අපි පාවිච්චි කරනවා කීබෝඩ් එක. සාමාන්‍යයෙන් අපි මේ පාවිච්චි කරන යතුරු පුවරු කැමැත්තන් කීබෝඩ් එකක කීස් 104ත් 108ත් අතර ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ කී වලින් විවිධ කාර්යයන් සඳහා අපි පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මොනවද ඒ කියලා. සාමාන්‍යයෙන් අපි කීබෝඩ් එකේ A ඉඳලා Z වෙනකන් ටයිප් කරන පාවිච්චි කරන කීස් වලට කියනවා ටයිපින් කීස් කියලා. ඒත් එක්කම කීබෝඩ් එකේ ඉලක්කම් ටයිප් කරන පාවිච්චි කරන අපි බිංදුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් ටයිප් කරන මෙන්න මේවට අපි කියනවා numeric key කියලා. ඒත් එක්කම ඔයගොල්ලන් දන්නවා කීබෝඩ් එකේ උඩින්ම තියෙන පුතේ F1 ඉඳලා F12 වෙනකන් කීස් ටිකක් තියෙනවා. අපි මේවා විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නවා. එහෙනම් අපි ඒවට කියනවා function keys කියලා. ඒත් එක්කම tab එක, caps lock එක මෙන්න මේ වගේ කීස් ටිකක් තියෙනවා. මෙන්න මේවා අපි පාවිච්චි කරන්නේ special keys විදිහට. ඒත් එක්කම අපි දැන් සාමාන්‍ය ඔය delete key එක, end එක, space bar එක පාවිච්චි කරනවා යම් කිසි දෙයක් control කිරීම සඳහා. එහෙනම් මේවට අපි කියනවා control keys කියලා. අපේ keyboard එක සාමාන්‍ය පරිගණකයට දත්ත ඇතුල් කිරීම සඳහා අකුරු ඉලක්කම් වගේ දේවල් ඇතුළත් කරන්න අපි keyboard එක පාවිච්චි කරනවා. ඒත් එක්කම පරිගණකයේ දත්ත ඇතුල් කිරීම සඳහා යම් කිසි දෙයක් අපි point කරලා පෙන්වනවා නම් එහෙම නැත්නම් අපි මේ දෙක අංගයක් මත click කරලා පින්නේ සඳහා භාවිත කරන උපාංග වලට කියනවා දැක්වීමේ උපාංග කියලා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන මවුස් එක අපට පරිගණකයේ දත්ත ඇතුල් කිරීම සඳහා භාවිත කරන උපාංගයක් විදිහට සැලකන්න පුළුවන් පුතේ. ඒක නිසා අපි කියනවා මේ මවුස් එක කියලා කියන්නේ දැක්වීමේ උපාංගයක් කියලා. ඒත් එක්කම දැන් අපි පාවිච්චි කරන ටැබ් එක තියෙනවා, එහෙම නැත්නම් ලැප්ටොප් එක තියෙනවාද? ලැප්ටොප් එකේ ගොඩක් වෙලාවට අපි මවුස් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද පාවිච්චි කරන්නේ? ලැප් එකේ දෙන ස්පර්ශ පෑඩ්, එහෙම නැත්නම් ඒකට අපි කියනවා ටච් පෑඩ් එක තමයි අපි මවුස් එක වෙනුවට භාවිත කරන්නේ. ඒත් එක්කම අපි පාවිච්චි කරන දැංගම දුරකථන වල ඊළඟ ටැබ් වල පාවිච්චි කරන උපාංගය තමයි පුතේ ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට අපි පාවිච්චි කරනවා ටච් ස්ක්‍රීන් එක, එහෙම නැත්නම් අපි ඒකට කියනවා ස්පර්ශ සංවේදී තිරය කියලා. ඉතින් මෙන්න සාමාන්‍යයෙන් විතර අපිට මේ ටච් ස්ක්‍රීන් එක පුතේ තිරේ යම් කිසි දෙයක් ඉන්පුට් කරන්න සහ අවුට්පුට් කරන්න දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හින්දා ටච් ස්ක්‍රීන් එක ගොඩක් වෙලාවට අපි ඉන්පුට් අවුට්පුට් දෙකටම භාවිත කරනවා. ඉතින් ඕගොල්ලන් පරිගණක ක්‍රීඩා කරන අය ගොඩක් වෙලාවට භාවිත කරන පරිගණකයේ මවුස් එකක් විදිහට භාවිත කරන දැක්වීමේ උපාංගයක් විදිහට පාවිච්චි කරනවා මෙහෙයුම් යටිය. එමත් දැන් අපි ඒකට කියන පුතේ ජොයිස්ටික් කියලා. ඉතින් මේ ජොයිස්ටික් එකත් අපි කියනවා ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට තමයි සැලකන්නේ. ඒත් එක්කම දැන් අපි පාවිච්චි කරන තව ආලෝක පෑන. ගොඩක් වෙලාවට අපි මේ ආලෝක පෑන එහෙම නැත්නම් ලයිට් පෙන් එක පාවිච්චි කරන්නේ ඔටෝකැඩ් වගේ සොෆ්ට්වෙයාර් එකක් යූස් කරනකොට. එහෙම නැත්නම් අපි දැන් පරිගණක තිරය මත මොන හරි අඳිනවනම් වගේ දෙයක් පාවිච්චි කරලාද ඩිසයිනින් වගේ දේවල් කරනකොට තමයි අපි මේ ආලෝක පෑන් එහෙම නැත්නම් ලයිට් පෙන් එක පාවිච්චි කරන්නේ. එහෙනම් අපිට පුතේ මේ ලයිට් පෙන් එකත් පරිගණකයේ දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන දැක්වීමේ උපාංගයක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරේ පුතේ පරිගණකයේ දත්ත ඇතුළත් කිරීමේදී භාවිත කරන පොයින්ටින් ඩිවයිස් එක තියෙන නැත්නම් දැක්වීමේ උපාංග මොනවද කියලා. හරි. අපි පලිසයක බලමු පුතේ ඊළඟට රූප සහ වීඩියෝ ඉන්පුට් කරන්න අපි පාවිච්චි කරන ඉන්පුට් ඩිවයිසස් මොනවාද කියලා. ඔව් පලිස.
හොඳයි. අපේ දුවල පුතාලා පත්ම ටීචර් එක්ක එකතු වෙලා ආදාන උපාංග කියන්නේ මොනවද? ඒ වගේම ආදාන උපාංග වලට උදාහරණ විදියට යතුරු පුවරුව ගැන, ඒ වගේම දැක්වීමේ උපක්‍රම ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේමයි දරුවනේ මේ ආදාන උපාංග වලට තවත් උදාහරණයක් විදියට රූප සහ වීඩියෝ ආදානය කරන උපාංග ගැනත් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යම්කිසි රූපයක්, වීඩියෝ එකක් ග්‍රහණය කරගෙන පරිගණකයට ආදානය කරන්න පුළුවන් උපාංග ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපි ගොඩක් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා අපේ දරුවනේ. එකක් තමයි ඩිජිටල් කැමරාව. අපිට ෆොටෝ ගන්න පුළුවන්, ඒ වගේම වීඩියෝ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල අපේ අධ්‍යාපන කටයුතු ඉටු කරගන්න පාවිච්චි කරන Zoom තාක්ෂණය. ඒ Zoom තාක්ෂණයේදී ගුරුවරයා ළමයිට පේන්නත් ළමයා ගුරුවරයාට පේන්නත් පාවිච්චි කරන්නේ වෙබ් කැමරාව. ලැප්ටොප් පරිගණකවල, ටැබ් පරිගණකවල, ඒ වගේම ෆෝන් වල මේ වෙබ් කැමරාව සවි කරලා තියෙනවා. ඒ වගේම තමයි මගේ දරුවනේ ගොඩාක් තැන්වල ආරක්ෂාවට සවි කරලා තියෙන CCTV කැමරාවත් අපිට මේ රූප සහ වීඩියෝ ආදානය කරන උපාංගවලට උදාහරණයක් විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ වෙනකොට ආදාන උපාංග යටතේ චතුරු පෝරුව ගැන කතා කරා. ඒ වගේම දැක්වීමේ උපක්‍රම ගැනත් කතා කරා. ඒ වගේම රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම ගැනත් අපි කතා කරා. ඉතින් තවත් දේවල් අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට අපි පත්මි ටීචර්ස් එක්ක එකතු වෙලා සුපරීක්ෂකය කියන ආදාන උපාංගය ගැන කරුණු පැහැදිලි කරගමු.
අපි ඊළඟට බලමු පරීක්ෂා කිරීම මගින් පරිගණකයට දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන උපාංග මොනවද කියලා. මෙන්න මේවට අපි කියන පොතේ සුපරීක්ෂකයව නැත්නම් ස්කෑන කියලා. දැන් අපි දන්නවා අපේ ළඟ ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක අපිට ඕනේ පරිගණක ඇතුළට දාගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් පැතලිතල සුපරීක්ෂණය. මේ පැතලිතල සුපරීක්ෂණය අපි දැන් පාවිච්චි කරන ඡායාපිටපත් යන්ත්‍රය නැත්නම් ෆොටෝකොපි යන්ත්‍රය හා සමානව තමයි ක්‍රියාත්මක කරන්නේ. මේකට අපි මේ අපේ ෆොටෝ එකේ නැත්නම් ප්‍රභව යොමු කරාට පස්සේ මේ උපාංගය තුළ තියෙන ලේසර් කිරණ මගින් ග්‍රහණය කරගෙන ඒකේ සංඛ්‍යාංක දත්තයක් විදිහට පරිගණකයට ඇතුළත් කර ගන්නවා. ඒකට පාවිච්චි කරන ස්කෑන් එකක් තමයි පුතේ පැතලිතල සුපරීක්ෂණය කියලා කියන්නේ. දැන් අපි දන්නවා අපි කඩවලට ගිහිලා බඩු ගන්න ගියාට පස්සේ මේ භාණ්ඩේ සටහන් වෙනවා තීරුකේතයක්. මෙන්න මේ තීරුකේතයේ තියෙන ඇල්ෆබටික රිමත අක්ෂරාංශ කියවීම සඳහා පාවිච්චි කරනවා තීරුකේත කියවනේ නැත්නම් බාකෝඩ් රීඩ් එකද. මේ බාකෝඩ් රීඩ් එකක් පුතේ අපට ස්කෑනර් එකක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන ස්කෑනර් එක තමයි MICR කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි මේකට කියන තවත් නම චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ කියලා කියනවා. මේ MICR එක පාවිච්චි කරන්නේ බැංකුවල චෙක්පත් වල තියෙන බැංකු කේතය, බැංකු ගිණුම් අංකය වගේ දේවල් පරිගණකය වෙත ඉන්පුට් කර ගැනීම සඳහා තමයි පුතේ අපි මෙන්න මේ MICR කියන ස්කෑනර් එක භාවිත කරන්නේ. ඒත් එකම ඔය රාජ්‍ය ආයතනවල පුස්තකාලවල බහුලව යොදා ගන්න ඊළඟ ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට අපිට සලකන්න පුළුවන් OCR, එහෙම නැත්නම් ප්‍රකාශ අක්ෂර සංජානනය කියන උපාංගය. මේකේ තියෙන විශාල පිටු ගන්නාවක තියෙන ලේඛනයක් ඉතා කෙටි කාලයකින් අපිට සුපිරීක්ෂණ එහෙම නැත්නම් ස්කෑන් කරලා පරිගණක ගත කරලා සංස්කරණය කිරීම සඳහා භාවිත කරන්න පුළුවන්. ඒත් එක්කම අපි බහුවන පියතුරු පත්‍ර ලකුණු කරන්න පාවිච්චි කරන කොටුකොලේ තියෙනනේ පොතේ මෙන්න මේ විභාග ෆෝරම් වගේ දේවල් පරීක්ෂා කරන්නත් ස්කෑනර් පාවිච්චි කරනවා. ඒකට අපි කියනවා OMR, එහෙම නැත්නම් ප්‍රකාශ සලකුණු සංජානනය කියලා. ඉත් එක්කම අපි දැන් බැංකු වලට ගිහිල්ලා ATM යන්ත්‍රයක් පාවිච්චි කරනකොට මේ ATM යන්ත්‍රයේ බැංකුපත් කියවීම, ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම වගේ දේවල් කරගන්න පුළුවන්. මෙන්න මේ සඳහා පාවිච්චි කරන ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රය නැත්නම් අපිට කියන ATM කියලා කියනවා. මෙන්න මේ ATM එකත් අපිට ස්කෑනර් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කරේ පුතේ පරිගණකයට දත්ත ඇතුල් කිරීම සඳහා භාවිත කරන ස්කෑන යන්ත්‍ර මොනවාද කියන එක. ඒත් එක්කම පුතේ අපිට පරිගණකයට ශබ්ද වගේ දේවල් ඇතුළත් කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් උපාංගයක් තියෙනවා. ඒකට අපි කියනවා මයික්‍රෝෆෝනේ කියලා. එහෙමනම් මයික්‍රෝෆෝනයත් අපිට පරිගණක දත්ත ඇතුළත් කරන ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට සලකන්න පුළුවන්. අපි බලමු පුතේ ඒත් එක්කම අපි පරිගණක දත්ත ඇතුල් කරාට පස්සේ මේ දත්ත පිළිතුර ලබා ගැනීම සඳහා භාවිත කරන උපාංග මොනවද කියලා. මේවට අපි කියනවා අවුට්පුට් ඩිවයිස් කියලා. අපි උපාලිසර්ට කතා කරලා බලමු මොනවද මේ අවුට්පුට් ඩිවයිස් කියන්නේ කියලා. පාලිසර්,
ඉතින් අපේ දරුවෝ ආදාන උපාංග ගැන දැන් හොඳින්ම දන්නවා. ඒවට උදාහරණත් ගොඩාක් දන්නවා. අපි ඒගෙන දැන් කතා කරලා ඉවරයි. පරිගණකයක භෞතික සංඝටක ගැන කතා කරද්දී පරිගණකයක් තුලින් සකස් කරන තොරතුරු පිටතට ලබා දෙන්න පාවිච්චි කරන උපාංග තියෙනවා. ඒවට අපි කියන්නේ ප්‍රතිදාන උපාංග, output devices. ඉතින් පරිගණකයක් තුලින් සකස් කරන තොරතුරු පිටතට ලබා දෙන්න පුළුවන් අපිට ආකාර කිහිපයකින්. එක ආකාරයක් තමයි බලන්න විතරක් පුළුවන් විදියට, අතින් අල්ලන්න බැරි විදියට අපිට තොරතුරු පිටතට ලබා දෙන්න පුළුවන්. අනික තමයි බලන්නත් පුළුවන් විදියට, අතින් අල්ලලා බලන්න පුළුවන් විදියට ලබා දෙන්න පුළුවන් අපිට. තවත් විදියක් තමයි ශබ්ද ආකාරය. මම උදාහරණයක් විදියට අද දවසේ මේ දැනුම sannivedanaya අපි කරන්නේ ශබ්දයක් ආකාරයෙන්. එතකොට ඒකත් තොරතුරු පිටතට ගෙන යාමක් විදියට තමයි අපි සලකන්නේ. ඉතින් එතකොට තොරතුරු බලන්න විතරක් පුළුවන් නම් අපි ඒකට කියනවා මෘදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරනවා කියලා. ඒ වගේම තොරතුරු බලන්නයි අතින් අල්ලලා බලන්න පුළුවන් විදියටයි. ඒ කියන්නේ මුද්‍රිත පිටපත් විදියට තොරතුරු පිටතට ලබා දෙනවා නම් අපි කියනවා ඒකට දුඩ පිටපත් විදියට තොරතුරු ප්‍රතිදානය කිරීම කියලා. ඊළඟ එක ශබ්ද විදියට තොරතුරු ප්‍රතිදානය කිරීම. ඉතින් මේකේ පළවෙනි ක්‍රමේ මුදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කිරීම ගැන අපි සාකච්ඡා කරමු පත්මි ටීචර්ත් එක්ක එකතු වෙලා.
උපාලිස පරිගණක විසින් සකස් කරන ද තොරතුරු පිටතට ලබා ගැනීමේදී පරිගණක තිරේ මත පමණක් නැරඹීමට හැකි තොරතුරු ප්‍රතිදානය කරන උපාංග විදියට අපිට මුද්‍රු පිටපත් සලකන්න පුළුවන්. ඉතින් මේ මුද්‍රු පිටපත් ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කරන ප්‍රධානතම උපාංගයක් විදියට අපි කතා කරන පොතේ පරිගණක තිර කියලා. ඉතින් මේ පරිගණක තිර එහෙම නැත්නම් අපි ඕගොල්ලන් කියන මොනිටර් එක කියලා. මේ මොනිටර් එක ප්‍රධාන ක්‍රම තුනකට අපිට ඩිස්ප්ලේ වෙනවා. ඒ කියල කියන්නේ අපිට බලා ගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. CRT තිර, LCD තිර සහ LED තිර. අපි මුලින්ම කතා කරන පුතේ මොනවද මේ CRT තිර කියලා කියන්නේ කියලා. ඉතින් මුල් යුගයේ ඉඳලා මේ දෙකක් අපි පාවිච්චි කරපු පරිගණක තිරයක් තමයි CRT කියලා කියන්නේ. මේක ගොඩක් වෙලාවට පිටිපස්සට නිරපු හැඩයක් තියෙන තිරයක් සහිත තිරය. ඒතර මේක විදුලි පරිභෝජනීය වැඩි. ඒත් එක්කම භාවිත කරන්න අමාරුයි මොකද ප්‍රමාණය විශාල නිසා. ඒ හින්දා දැන් මේ වෙනකොට අපි මෙන්න මේ කැතෝඩ කියන නල එහෙම නැත්තම් CRT මොන්සර්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි භාවිත කරන ඊළඟ පරිගණක තිරය තමයි LCD කියලා කියන්නේ. ඒතර මේ LCD තිරය ගොඩක් වෙලාවට විදුලි පරිභෝජනය අඩුයි පැතලි බවෙන් යුක්ත නිසා අපි මේ LCD තිරය මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන තිරයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒත් එක්කම ආලෝක විමෝචන දියෝඩ පාවිච්චි කරලා නිපදවලා තියෙනවා ඊළඟ තිරය තමයි අපි කියන්නේ පුතේ පරිගණකය මොනිටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් LED තිරය. ඉතින් මේ LED තිරය ගොඩක් වෙලාවට පොදු ස්ථාන ඔය සංඥා පූර්ව ප්‍රදර්ශනී නාම වෙළඳ පූර්ව ආදී දේව ප්‍රදර්ශනී කිරීම සඳහා භාවිත කරනවා. ඉතින් මේකත් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන හේතුව තමයි අපි අර CRT තිරයට වඩා අඩු විදුලි පරිභෝජනය සහිත පරිගණක තිරයක් වීම නිසා. ඉතින් මේ කතා කරේ අපේ මුද්‍රු පිටපත් ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කරන පරිගණක තිර වර්ග ගැන. ඒත් එක්කම පුතේ පරිගණකයේ තියෙන මේ මුද්‍රු පිටපත් ප්‍රදර්ශනය කිරීම සඳහා يعني කීප දෙනෙකුට නරඹන්න පුළුවන් විදිහේ විශාල ප්‍රේක්ෂකයන් පිරිස නරඹන්න පුළුවන් විදිහට අපි පාවි ගුරුවර ප්‍රසන්ටේෂන් වගේ පෙන්වන්න සඳහා පාවිච්චි කරන මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. මෙන්න මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකත් අපිට මුදු පිටපත් විමත සොෆ්ට් කොපි වගේ දේවල් නැරඹීම සඳහා භාවිත කරන උපාංගයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මේ කතා කරේපුදී අපි පරිගණකයේ output device ගැන කතා කරනකොට මුදු පිටපත් කියන්නේ මොනවද කියලා මුදු පිටපත් අපර ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා පරිගණක තිර හා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. උපාලිස
හොඳයි. මීළඟට තොරතුරු ප්‍රතිදානය කරන ඊළඟ ක්‍රමය තමයි දුඩ පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කිරීම. පරිගණකයක් තුල සංඛ්‍යාංක ආකාරයේ ඩිජිටල් ආකාරයෙන් තමයි තොරතුරු තියෙන්නේ. එතකොට ඒ සංඛ්‍යාංක ආකාරයෙන් තියෙන තොරතුරු ස්පර්ශ කරලා බලන්න පුළුවන් විදියට මුද්‍රිත පිටපත් ආකාරයට ප්‍රතිදානය කිරීම තමයි දුඩ පිටපත් තුලින් තොරතුරු ප්‍රතිදානය කියන එකෙන් අදහස් වෙන්නේ. ඉතින් print out ගන්න මුද්‍රිත පිටපත් ගන්න මොකද්ද අපි පාවිච්චි කරන්නේ දරුවනේ? ඔයාලා දන්නවා මුද්‍රණ යන්ත්‍රය printerය. එහෙනම් printerය තමයි මේකට තියෙන හොඳම උදාහරණය. මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරද්දී මුද්‍රණ යන්ත්‍රවල පාවිච්චි කරන තාක්ෂණය පදනම් කරගෙන අපිට අද කාලේ මේ සමාජයේ පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකක් ගැන හඳුන්වලා දෙන්න පුළුවන්. යම්කිසි මුද්‍රණ යන්ත්‍රයක පාවිච්චි කරනවා නම් ඝට්ටන තාක්ෂණය අපි ඒවට කියනවා ඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කියලා. Impact printers කියලා අපි කියනවා. ඒ වගේම ඝට්ටන තාක්ෂණය නැතුව වෙනත් තාක්ෂණයක් උදාහරණයක් විදිහට ලේස තාක්ෂණය වගේ, එහෙම නැත්නම් තීන්ත විදුම් තාක්ෂණය වගේ, ඒ ඝට්ටන තාක්ෂණය නැතුව වෙනත් තාක්ෂණ වර්ගයක් පාවිච්චි කරනවා නම් අපි ඒවට කියනවා ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර කියලා, නන් ඉම්පැක්ට් කියලා. ඉතින් එතකොට ඝට්ටන මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරද්දී ඒකේ සිද්ධ වෙන තාක්ෂණික ක්‍රමය තමයි ඝට්ටන තාක්ෂණයක්. ඝට්ටනය සිදුවීමෙන් තමයි මුද්‍රණය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් විශාල ශබ්දයක් වුණත් පිට කරනවා. ඒ වගේම මුද්‍රණ කාර්ය ටිකක් හිමිහිට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ දුර්වලතාවයන් තියෙනවා. ඉතින් ඝට්ටන මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරද්දී ඝට්ටන මුද්‍රණ යන්ත්‍ර විදියට තිත්නියාස මුද්‍රණ යන්ත්‍රය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. දරුවෝ මේ වෙලාවේ පෙළපොත පෙරලාගෙන ඉන්නවා නම් දරුවන්ට මේ රූප සටහන් බලන්න පුළුවන්. හිතේ ඇඳ ගන්න පුළුවන්. හිතට හොඳට ධාරණය කර ගන්න පුළුවන්. ඉතින් තිත්නියාස මුද්‍රණ යන්ත්‍රය. ඒ වගේම තමයි තව එකක් අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ඝට්ටන තාක්ෂණයට පේලි මුද්‍රණ යන්ත්‍රය. ඒ කියන්නේ පේලි ආකාරයට තමයි මේක මුද්‍රණය කරන්නේ. ඒකයි එහෙම කියන්න හේතුව. අනික තමයි දැන් අද කාලේ නම් පාවිච්චි කරන්නේ නැහැ. මේ පොතෙත් නැහැ. නමුත් ඩේසි රෝද මුද්‍රණ යන්ත්‍රයක් කියලා ඉස්සර කාලේ තිබුණා. ඒව භාවිතයෙන් අයින් වෙලා තියෙන හින්දා තමයි ඔයාලගේ පොතට ඇතුළත් කරලා නැත්තේ. ඉතින් ඔයාලට සාමාන්‍ය දැනුමක් විදිහට තමයි මම ඒක කියලා දුන්නේ. ඉතින් ඔය අපි කතා කරේ ඝට්ටන තාක්ෂණය පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍ර ගැන. එතකොට ඒ ඝට්ටන තාක්ෂණය පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍රවලට පොදු අංග ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි ඝට්ටන තාක්ෂණය පාවිච්චි කරන හින්දා මුද්‍රණ කටයුත්ත කරද්දී ශබ්දයක් වැඩියෙන් එනවා. ටක බක ටක බක ටක බක කියලා ශබ්දයක් එනවා. ගෝසාකාරී ශබ්දයක්. ඒ වගේම තමයි ඊළඟට මුද්‍රණ කටයුත්ත වේගවත් නැහැ. තව එකක් තමයි සාමාන්‍යයෙන් අපිට මේ වගේදී ගන්න පුළුවන්කම තියෙන්නේ කළු සුදු පිටපත් විතරයි. ඒ කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි ගන්න පුළුවන්කම තියෙන්නේ. කලර් ප්‍රින්ට් අවුට් අපිට ගන්න බෑ. හැබැයි වේදමතින් නම් සමහර විට කඩුවක් ඇති. නමුත් ගන්න මුද්‍රිත පිටපත්වල ගුණත්වය අඩුයි. අන්න ඒ වගේ පොදු අංග ලක්ෂණ මේ ඝට්ටන තාක්ෂණය භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රවල තියෙන්න පුළුවන්. ඊළඟට ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර. ඒකෙදි ලේස තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම තීන්ත විදුම් තාක්ෂණය වගේ තව තාක්ෂණ වර්ග පාවිච්චි කරනවා. ඉතින් අද කාලේ බහුලව ගොඩක් පාවිච්චි කරන්නේ ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර තමයි සමාජය තුල. මොකද ඒක පහසුයි, ගුණත්වය වැඩි. ඒ හින්දා තමයි ඒවට හේතු සාධක වෙලා තියෙන්නේ. ඉතින් ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරද්දී අපි ගෙවල් වල බහුලව පාවිච්චි කරන තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලේස මුද්‍රණ යන්ත්‍රය අපිට ගන්න පුළුවන්. ලේස මුද්‍රණ යන්ත්‍ර ගොඩක් තැන්වල අපි පාවිච්චි කරනවා. හරි පහසුයි. අනිත් එක තමයි ඩිජිටල් මුද්‍රණ කටයුතු කරගන්න. ඩිජිටල් බෝඩ් එහෙම ඔය ගහලා තියෙන්නේ හැම තැනකම. ඉතින් ඒවට අපිට පාවිච්චි කරන්න පුළුවන් තාප මුද්‍රක යන්ත්‍රය. අනික තමයි පරිගණකයක් තුලින් නිවාස වෙන්න පුළුවන්, නගර වෙන්න පුළුවන්, ඒ වගේ සැලසුම් නිර්මාණය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලකුණු කරණය කියන මුද්‍රණ යන්ත්‍රය. ඉතින් ඒ වගේම තමයි අර ඝට්ටන තාක්ෂණය භාවිතා කරන මුද්‍රණ යන්ත්‍ර වගේම මේ ඝට්ටනය නොවන තාක්ෂණය පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍රවල විශේෂ අංග ලක්ෂණ ටිකකුත් අපිට දකින්න පුළුවන්. එකක් තමයි ශබ්දයක් පිට කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි ශබ්දයක් පිට කරන්නේ නැහැ අර ඉස්සෙල්ලා වගේ. ඒ වගේම තමයි මුද්‍රිත පිටපත්වල ගුණත්වය වැඩි. ඒ වගේම තමයි තව මුද්‍රණය වේගවත්. හරි ඉක්මනට අපිට මුද්‍රණ පිටපත් ගන්න පුළුවන්. අනික තමයි කළු සුදු පිටපත් වගේම වර්ණ පිටපත් ආදියත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද කාලේ ඉතාම ලේසියෙන් අඩු මුදලකට මේ වගේ මුද්‍රණ යන්ත්‍ර අපේ ගෙදරටම අරගෙන අපිට අධ්‍යාපන කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
පලිස දැන් අපි කතා කර පරිගණකයේ විසින් සකස් කරන ලද තොරතුරු අපට පිටතට ලබා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන් මුද්‍රපිටපත් දුඩුපිටපත් මොනවද කියලා. ඒත් එක්කම පරිගණකයේ විසින් සකස් කරන ලද ශබ්ද වගේ දේවල් ප්‍රතිදානය කිරීම සඳහා අපට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් තමයි අපි කියන්නේ නාදක. එහෙම නැත්නම් අපි ඒවට කියනවා ස්පීකර් කියලා. ඒත් මේ ස්පීකර් හෙඩ්ෆෝන් වගේ දේවල් අපිට පරිගණකයේ දෙන ශබ්ද පිටතට ලබා ගැනීමේ අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
හොඳයි. පද්මදීප, දැන් එතකොට මේ දරුවොත් එක්ක අපි මේ වෙනකොට පරිගණකයක භෞතික සංඝටක ගැන කතා කරගෙන යද්දී ආදානය ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඒ වගේම ප්‍රතිදානය ගැනත් අපි ගොඩාක් දේවල් කතා කරා. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ අපි පරිගණකයට ලබා දෙන දත්ත පලදායි විදියට නිවැරදි විදියට තීරණයක් ගන්න පුළුවන් විදියට සකස් කිරීමක් කරන්න උපාංගයක් තියෙන්න ඕන. ඉතින් එහෙම උපාංගයක් තියෙනවා. අපේ දරුවෝ දන්නවා. ඒක මොකක්ද කියලා. ඒකට කියන්නේ CPU එක කියලා. දැන් ගෙදර ඉඳන් කට්ටිය කියනවා. ඒ අපේ හිතට ඇහෙනවා. අපි ඈත හිටියට මේ වෙලාවේ ඔයාලා ওই කතා කරන දේවල් අපේ හිතට දැනෙනවා. ඉතින් ඔන්න ගොඩාක් කට්ටිය ওই CPU කියන එක කිව්වා. හොඳයි. ඉතින් ඒකට සිංහලෙන් කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. ඉතින් මධ්‍ය සැකසුම් ඒකකය තමයි කෙටි කරලා කියන්නේ ওই CPU කියන්නේ. මගේ දරුවනේ පරිගණක පද්ධතියක ප්‍රධානතම සහ වැදගත්ම දුඩාංගු පාංගයක් විදියට මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේමයි අපේ මොළෙන්නේ අපි මොළේ පාවිච්චි කරලානේ අපි හැමදේම කරන්නේ. ඒ වගේ තමයි පරිගණකයකත් සියලුම දේවල් කරන මොළය විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ මේ CPU එක. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් කියනවා අපිට පරිගණකයක් තියෙනවා නම් මේ පරිගණකේ වේගය මෙච්චරයි කියලා. අපි හැම මේ පරිගණකයේ වේගය කියලා කියන්නේ CPU එකේ වේගයට. ඉතින් පරිගණක වේගය මනින්න අපි පාවිච්චි කරන මිනුම් සාධකය තමයි හර්ට්ස් කියන මිනුම් සාධකය. හර්ට්ස්. ඔයාලා දන්නවා H අකුර කැපිටල් වලින් ලොකුවට ලියලා Z අකුර සිම්පල් වලින් පොඩිවට ලියනවා. එතකොට මේ සංකේතය ඔයාලා කොහේ හරි තැනකදී දැක්කහම ඔයාලා දන්නවා මේ කියලා තියෙන්නේ හර්ට්ස් ගැන කියලා. මගේ දරුවනේ ඔයාලා හොඳට මතක තියාගන්න හර්ට්ස් 1000ක් එකතු වෙලා කිලෝ හර්ට්ස් එකක් හැදෙනවා. ඔන්න අපහු සැරයක් කියන්නම් මම. හර්ට්ස් 1000ක් එකතු වෙලා කිලෝ හර්ට්ස් එකක් හැදෙනවා. ඒ වගේම කිලෝ හර්ට්ස් 1000ක් එකතු වෙලා මෙගා හර්ට්ස් එකක් හැදෙනවා. ඒ වගේමයි මෙගා හර්ට්ස් 1000ක් එකතු වෙලා ගිගා හර්ට්ස් එකක් හැදෙනවා. අද කාලේ තියෙන නවීන පරිගණකවල වර්තමානයේදී අපි පරිගණක වේගය කියද්දී මෙගා හර්ට්ස් වලින් කියනවා. ඒ වගේම ගිගා හර්ට්ස් වලින් කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ CPU එකට අපිට තවත් නමක් කියන්න පුළුවන්. ඔයාලා දන්නවා ප්‍රොසෙසරය කියලා කියන්න පුළුවන්. එතකොට processor speed එක කියලා කියන්නේ පරිගණකයේ වේගයට. ඉතින් පරිගණකයක මොළයේ විදියට සලකන පරිගණකයක තියෙන ප්‍රධානතම දුඩාංග උපාංගයේ විදියට සලකන මේ මධ්‍ය සැකසුම් මේකකයේ තුල ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් තියෙනවා. පළවෙනි කොටස අපිට කියන්න පුළුවන් අංක ගණිතමය සහ තාර්කික ඒකකය. කෙටි කරලා කියනවා ALU කියලා. අංක ගණිතමය සහ තාර්කික ඒකකය. ගණිතමය කටයුතු එහෙම නැත්නම් තාර්කික කටයුතු ඉටු කරන්නේ මේ ඒකකයේ තුල. අනික තමයි මේ සියලුම කටයුතු පරිගණකයක් තුල තියෙන සියලුම කටයුතු පාලනය කරන විධිවිධාන දෙන ඒකකයක් තියෙනවා. ඒකට කියනවා පාලන ඒකකය කියලා. පාලන ඒකකය කියලා දැන් උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ගෙදරක නම්. ගෙදර සියලුම දෙලාම් පාලනය කරන්න මූලිකය විදියට තාත්තා නැත්නම් අප්පච්චි උපදෙස් දෙනවනේ, විධානයන් දෙනවනේ, සිග්නල් දෙනවනේ. අන්න ඒ වගේ තමයි පරිගණකයක සියලුම කටයුතු මෙහෙවන්න. සියලුම කටයුතු පාලනය කරන්න. මේ පාලනයකකේ විසින් විධි විධාන දෙනවා. ඒ වගේම අනිත් කොටස තමයි රෙජිස්ටර් කියන කියන්නේ. ඒ කියන්නේ පරිගණකයක සියලු කටයුතු తాවකාලිකව මතක තියාගන්න මේ රෙජිස්ටර් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ තවත් ආකාරයකින් මතකයේ විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒතර මැදසක සුම් මේකේ කොටස් තුන අපි ආයෙත් මතක් කරොත් අංක ගණිතමය සහ තාර්කික ඒකකය, ඒ වගේම පාලන ඒකකය, ඒ වගේම අනිත් කොටස තමයි රෙජිස්ටරේ කියලා කියන්නේ. CPU එකේ කොටස් ගැන කතා කරද්දී අපි කතා කරා රෙජිස්ටරේ ගැන. එහෙම නැත්නම් පරිගණක මතකයේ ගැන. දැන් අපි හැමෝටම මිනිස්සු විදියට මතකයක් තියෙනවනේ. මේ මතකයත් ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. මොකක්ද ආකාර දෙක? දන්නවද? එකක් තමයි උඩු මතකය. අනික යටි මතකය. එතකොට ඔය උඩු මතකයේ අපි මතක තියාගන්න දේවල් ඉක්මනට නැති වෙලා යනවා. හැබැයි යටි මතකයේ තියෙන දේවල් ඉක්මනට නැති වෙලා යන්නේ නැහැ. ඒවා කාලාන්තරයක් තියෙනවා. එහෙනම් දරුවනේ ඉගෙන ගන්න දරුවෝ විදියට මේ ඉගෙන ගන්න දේවල් අපි මොන මතකයේ තියාගත්තොත්ද අපිට ඉගෙන ගන්න ලේසි වෙන්නේ? ඔව්. හැමෝම කිව්ව උත්තරේ යටි මතකයේ තියාගත්තොත්. හොඳයි. එතකොට උත්සාහ කරන්න ඕනේ අපි යටි මතකයට දාගන්න. එහෙම වුණාම ඔය ඉගෙන ගන්න දේවල් අපිට අමාරුයි කියලා හිතන දේවල් කවදාවත් අමාරු වෙන්නේ නැහැ. ඒවා හරි ලේසි. හරියට කිරිකජු කන්නා වගේ. එහෙනම් මේ මතකයේ ගැන වැඩිපුර කතා කරපු හින්දා අපේ දරුවෝ දන්නවා දැන් අපි ඊළඟට කොතෙන්ද දෙන්න හදන්නේ කියලා. අපි ඊළඟට එන්න හදන්නේ පරිගණක මතකයේ ගැන කතා කරන්න. එහෙනම් රක්මි ටීචර්ත් එක්ක එකතු වෙලා පරිගණක මතකයේ ගැන වැඩි විස්තරයක් අපි කතා කරමු.
පරිසර අපි කතා කරන මධ්‍යසැකසුම් මේකකින් සකස් කරන මෙම දත්ත හා තොරතුරු ගබඩා කරලා තබා ගැනීමේ හැකියාව පරිගණකයේ සතුව තියෙනවා කියලා. එමුනම් මේ පරිගණකයේ දත්ත ගබඩා කරලා තියාගන්න ස්ථානයට අපි කියනවා ආචේන උපක්‍රම, එහෙම නැත්නම් පරිගණක මතකය කියලා. මේ තොරතුරු ගබඩා කරලා තියාගන්න මේ මතකවල ක්‍රියාකාරීත්වය අනුව අපිට මේ මතක ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එතමයි පුතේ පරිගණක මතකය අපි ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරනවා, ප්‍රධාන මතකය සහ ද්විතීක මතකය කියලා. එතකොට මෙන්න මේ ප්‍රධාන මතකයෙන් කරන්නේ පරිගණකයේ දත්ත తాවකාලිකව ගබඩා කරලා තියාගන්නවා දත්ත සකස් කරන තෙක්. ඒත් එක්කම ද්විතීක මතකයෙන් කරන්නේ පුතේ මේ අපි සකස් කරපු දත්ත පසුවට බලා ගන්න ඕන නම් අපි ගබඩා කරලා තියාගන්න මතකයට කියනවා ද්විතීක මතකය කියලා. අපි මුලින්ම බලමු මොකද්ද මේ ප්‍රධාන මතකය කියන්නේ කියලා. මේ ප්‍රධාන මතකයට අපි තව නමක් කියනවා ප්‍රාථමික මතකයම නැත්නම් ප්‍රයිමරි මෙමරි කියලා. ඒතර මේ ප්‍රධාන මතකය අපි ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි පුතේ අපි කියන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයම නැත්නම් අපි කියනවා රැම්මික කියලා. ඒතර මේ පරිගණකෙට මුලින්ම ප්‍රවේශ වෙන මතකය තමයි අපි කියන්නේ රැම්මික කියලා. පරිගණකේ අපි ඔන් කරපු වෙලාවේ ඉඳලා අපට අවශ්‍ය සකස් කිරීම වලදී తాවකාලික දත්ත තදම තබා ගන්න ස්ථානය තමයි පොතේ අපි රැම්මික කියලා කියන්නේ. දැන් රැම්මිකේදී අපි සාමාන්‍ය විදුලිය විසන්ධි කරනකොට එහෙම නැත්නම් ක්‍රියා විරහිත කරන අවස්ථාවේදී මොකද වෙන්නේ? පෙන්ද මේ රැම්මිකේ තියෙන දත්ත මැකිලා යනවා. ඒක නිසා අපි මේ රැම්මිකට කියනවා නැශ්‍ය මතකයක් කියලා. නැවත දත්ත ලබා ගන්න ඕන නම් අපි මොකද කරන්නේ? අපි අර ඉස්සර සාකච්ඡා කරපු විදිහට ද්විතීක මතකයෙන් නැවත දත්ත ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි රැම්මික කියලා කියන්නේ නැශ්‍ය මතකයක්. එහෙම නැත්නම් දත්ත తాවකාලික සකස් කරන තෙත් ගබඩා කරන ස්ථානය තමයි අපි කියන්නේ රැම්මික කියලා. ඉතින් අපි බලමු ඊළඟ එක තමයි අපි කතා කරන්නේ පුතේ ROM. එතන මේ ROM කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා පඨන මාත්‍ර මතක, එහෙම නැත්නම් රීඩ් ඔන්ලි මෙමරි කියලා. මේ පරිගණකයේ දත්ත එහෙම නැත්නම් විදුලි බලය නොමැති වුණාම මේ දත්ත මැකිලා යන්නේ නැහැ. මේක ස්ථීර මතකයක්. ගොඩක් වෙලාවට පරිගණකයේ මූලික ක්‍රියාවලියට අවශ්‍ය දත්ත සහ විධාන තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ ROM චිප් වල. එහෙම නැත්නම් පඨන මාත්‍ර මතකයේ තුල. මෙම අපි හඳුන්වන බයෝස් කියලා, බයෝස් කියලා කියන්නේ පුතේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධති. ඉතින් මෙන්න මේවා පරිගණකීය නිෂ්පාදනය කරන සමාගම් විසින්, එහෙම නැත්නම් මදර්බෝඩ් නිෂ්පාදනය කරන සමාගම් විසින් සකස් කරලා පොඩි ඉඩක ගබඩා කරලා මෙන්න මේ පරිගණකේ මදර්බෝඩ් එකට, එහෙම නැත්නම් මව්පූරුවට සම්බන්ධ කරලා තියෙන එක නිසා සාමාන්‍යයෙන් අපි කියන ROM කියලා කියන්නේ නැෂ නොවන මතකයක්, එහෙම නැත්නම් අපි එකට කියන නන් වොලටයිල් මෙමරි එකක් කියලා. එහෙනම් අපි ඊළඟ මතකය තමයි කතා කරන්න පුතේ, ප්‍රාථමික මතකයේ ඊළඟන්නේ කැෂ් මෙමරි. මෙතන අපි මේකට කියනවා වාරක මතකය කියලා. මෙන්න මේ වාරක මතකය අනික් මතක වලට වඩා ප්‍රමාණයෙන් ගොඩාක් කුඩායි. නමුත් මොකද ඉතින් වේගවත් මතකයක් තමයි අපි කැෂ් මෙමරි එක කියලා කියන්නේ. ඉතින් මේ කැෂ් මෙමරි එක ප්‍රාථමික මතකය CPU අතර අතරමැදියා ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙයාගේ ප්‍රධානතම කාර්යය වන්නේ පුතේ වද සැකසුම් මේකේ සැකසීම් කරන අතර වාරයේදී මෙගොල්ලන්ට අවශ්‍ය දත්ත ක්‍රියාවලි වගේ දේවල් මේ මදිතකසුම් තේකයේ තුල තියෙනවද කියලා සොයා බලන්නේ මෙන්න මේ කැෂ් මෙමරි එක මගින්. ඒ හින්දා අපි කැෂ් මෙමරි එක සාමාන්‍ය අනෙක් මතක වලට වඩා වේගවත් මතකයක් විදිහට හඳුන්වනවා. ඒත් එක්කම ඒකත් පුතේ අපි ඉස්සෙල්ලා කතා කරු RAM එක වගේම තමයි විදුලි බලය නොමැති වෙනකොට, නැත්නම් අපි පරිගණකේ ෂට් ඩවුන් කරනකොට මේකේ තියෙන දත්ත ටික මැකිලා යනවා. ඒක නිසා අපි මේකට කියනවා වොලටයිල් මෙමරි කියලා. ඒතර මේ වගේ අපිට ප්‍රාථමික මතකයේ, එහෙම නැත්නම් ප්‍රධාන මතකයේ කොටස් දෙක තුනකට වෙන් කරන්න පුළුවන් RAM එක, ROM එක සහ කැෂ් මෙමරි කියලා. right. අපි දැන් පරිසරත් එක බලමු පුතේ මොනවද ඊළඟට secondary memory, එහෙම නැත්නම් මෙන්න මේ ද්විතීක මතකය කියන්නේ කියලා.
හොඳයි පත්ම ටීචර්. එතකොට මේ පරිගණකයක් තුල තියෙන දත්ත තොරතුරු වගේ දේවල් දීර්ඝ කාලීනව, ඒ වගේම ස්ථීරවම ගබඩා කරලා තියාගන්න එක තමයි අපි කියන්නේ ද්විතීක ආචයනය කියලා. එතකොට ද්විතීක මතකය කියලා කියනවා ඔකට. එතකොට සහායක මතකය කියලත් ඔකට අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට පරිගණක මතකයේ තියෙන දේවල් ස්ථීරවම ගබඩා කරලා තියාගන්න අපි පාවිච්චි කරන උපාංගවලට ද්විතීක මතක උපාංග කියලා අපිට කියනවා. එහෙනම් දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ ද්විතීක මතක උපාංග ගැන. ද්විතීක මතක උපාංගවල තැන්පත් කරලා තියෙන දේවල් නැති වෙලා යන්නේ නැහැ. කොයිම වෙලාවකවත් නැති වෙලා යන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයා ප්‍රොබ්ලම් එකක් ඇති වුණොත් මිසක් නැති වෙලා යනවා. එහෙම නැත්නම් බොහෝ විට නැති වෙලා යන්නේ නැහැ. ඒක සුරක්ෂිතයි. ඉතින් මගේ දරුවනේ ද්විතීක ආචයනය ගැන කතා කරද්දී ද්විතීක ආචයන උපාංග ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි චුම්බක මාධ්‍ය උපාංග. දෙවෙනි එක ප්‍රකාශ මාධ්‍ය උපාංග. තුන්වෙනි එක ඝන තත්ත්වයේ උපාංග. එතකොට මුලින්ම අපි සාකච්ඡා කරමු චුම්බක මාධ්‍ය උපාංග කියන්නේ මොනවද කියලා. චුම්බක ආරෝපණයක් ඇති කිරීම තුලින් දත්ත තැන්පත් කිරීම සිද්ධ කරනවා නම් ඒවා තමයි අපි කියන්නේ චුම්බක මාධ්‍ය උපාංග කියලා. මොනවද උදාහරණ? පළවෙනි උදාහරණය තමයි, හොඳම උදාහරණය තමයි දුඩ තැටිය. ඔයාලා දන්නවනේ පරිගණකයක මෙහියුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක පවා ගබඩා කරලා තියෙන්නේ දුඩ තැටිය තුල. ඒ කියන්නේ පරිගණකයක තියෙන ප්‍රධානතම ගබඩා කරන උපාංගය තමයි අපි කියන්නේ දුඩ තැටිය කියලා. ඉතින් මගේ දරුවනේ ඒ වගේම ඉස්සරහට තියෙන පාඩම් වලදී අපි කතා කරන දෙයක් තමයි මතකයේ මනින්න තියෙන ඒක ගැන. දැනට පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ ද්විතීක මතක උපාංගවල ධාරිතාවය ගැන කතා කරද්දී ඒව පාවිච්චියට ගන්න වෙනවා. එහින්ද පොඩ්ඩක් මම මතක් කරගෙන යන්නම් ඉක්මනට. ළමයි පරිගණක මතකයේ මනින්න තියෙන කුඩාම එකකය තමයි bit කියලා කියන්නේ. මොකද්ද bit? bit 8ක් එකතු වෙලා byte එකක් හැදෙනවා. byte 1024ක් එකතු වෙලා kilobyte එකක් හැදෙනවා. kilobyte 1024ක් එකතු වෙලා megabyte එකක් හැදෙනවා. megabyte 1024ක් එකතු වෙලා gigabyte එකක් හැදෙනවා. gigabyte 1024ක් එකතු වෙලා terabyte එකක් හැදෙනවා. terabyte 1024ක් එකතු වෙලා petabyte එකක් හැදෙනවා. petabyte 1024ක් එකතු වෙලා exabyte එකක් හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි මතකයේ මනින්න තියෙන ඒකකයන් ඉස්සරහට යන්න. ඉතින් ඔය ටෙරාබයිට් කියන කතන්දරේ, ගිගාබයිට් කියන කතන්දරේ, මෙගාබයිට් කියන කතන්දරේ ඔයාලට තැන් තැන්වලදී හම්බ වෙලා ඇති. සමහර ඒ වගේ ධාරිතාවය MB වලින් කියනවා. ඒ කියන්නේ මෙගාබයිට් කියලා. සමහර ඒ වගේ ධාරිතාවය GB වලින් කියනවා. ඒ කියන්නේ ගිගාබයිට් කියලා. සමහර ඒ වගේ TB කියලා කියනවා. ඒ කියන්නේ ටෙරාබයිට්. ඉතින් අද කාලේ වර්තමානයේ තියෙන දුඩතැටි වල hard disk වල ධාරිතාවය 4 TB වගේ දක්වා යනවා. හැබැයි අද හෙට ඕක තවත් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට අපිට කියන්න බෑ උපරිම අගය 4 TB කියලා. සමහර විට ඉස්සරහට තව ගොඩාක් උපරිමෙන් ඕවා යන්න පුළුවන්. ඉතින් දුරතැටි එකක් තියෙනවා කොටස්. ඉතින් මේ සංචරණ කාලය අවසන් වුණායින් පස්සේ ඉස්කෝල පටන් ගත්තායින් පස්සේ මගේ දරුවන්ට මම දෙනවා ක්‍රියාකාරකමක් කරන්න. මොකක්ද ඒ ක්‍රියාකාරකම? ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකට යන්න. ගොඩක් ඉස්කෝලවල මගේ දරුවනේ තියෙනවා හાર્ඩ්වෙයා පුවරුවක්. හાર્ඩ්වෙයා බෝඩ් එකක් තියෙනවා. මේ හાર્ඩ්වෙයා බෝඩ් එකේ තියෙනවා ඔය කම්පියුටරේට අදාළ භෞතික කොටස් අලවලා. ඉතින් ඔයාලගේ තොරතුරු තාක්ෂණ ගුරුවරයාත් එක්ක එකතු වෙලා එතකොට ඒක ඇති හાર્ඩ් එකක් අනිවාර්යෙන් හાર્ඩ් ඩිස්ක් එකක් ඇති දුරතැටියක් ඇති ඒ දුරතැටිය බලන්න කොටස් ටික. ඒ IT සර්ගෙන් IT ටීචර්ගෙන් ඒවා ගැන අහන්න. ඒ වගේ අධ්‍යයනය කරන්න. හැබැයි සාමාන්‍යයෙන් වැඩ කරන තත්වයේ තියෙන පරිගණකයක නම් හાર્ඩ් ඩිස්ක් එකක් ගලවන්න උත්සාහ කරන්න එපා. ඒක හොඳ නැති දෙයක්. ඒ හින්දා වැඩ කරන්නේ නැති හાર્ඩ් කම්පියුටර් එකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකක්ම ඔයාලගේ ඉගෙන ගන්න කටයුතු වලට පාවිච්චි කරන්න. ඒක මතක තියාගන්න ඔයාලා. ඉතින් මගේ දරුවනේ එතකොට චුම්බක මාධ්‍ය උපාංග ගැන කතා කරද්දී හොඳම උදාහරණය තමයි දුඩතැටිය. ඊළඟට චුම්බක පටිය. ඉස්සර කාලේ මගේ දරුවනේ මේ ඔයාලගේ අම්මලා තාත්තලාෙන් අහලා බලන්න කැසට් පටි කියලා වර්ගයක් තිබුණා. ওই ගීත එහෙම ගබඩා කරලා තියන්න කැසට් පටි. හැබැයි අද කාලේ නම් ඒක දැන් පාවිච්චි කරනවා අඩුයි. ඊට වඩා දියුණු ගබඩා මාධ්‍යන් ඇවිල්ලා තියෙන හින්දා. අන්න ඒ වගේ චුම්බක පටි අද කාලේ සමහර දේවල් වලදී පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ අපි කතා කරේ චුම්බක මාධ්‍ය උපාංග ගැන. ඊළඟ වර්ගය තමයි ප්‍රකාශ මාධ්‍ය උපාංග. වර්ග කරන්න පුළුවන් ආකාරය තමයි ප්‍රකාශ මාධ්‍ය උපාංග. එතනදී කරන්නේ ලේසර් කිරණක් පාවිච්චි කරලා දත්ත කියවනවා, දත්ත ලියනවා. මේවට තියෙන හොඳම උදාහරණ තමයි CD, DVD, ඒ වගේම අද කාලේ බහුලව භාවිතා කරන විශේෂිත උපාංගයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් Blu-ray disc එක. ඉතින් මගේ දරුවනේ මේ ගැන අපි කතා කරද්දී විශේෂයෙන්ම CD වල තියෙන ධාරිතාවයන්, ඒ වගේම CD එකෙන් මොන වගේ දේවල්ද කරගන්න පුළුවන්. එකෙන් මම අදහස් කරේ CD එක කියවන්න විතරක්ද පුළුවන්, CD එක තුල දත්ත තැම්පත් කරන්නත් පුළුවන්ද කියන එක ගැන අපි පොඩි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ ගැනත් අපි ටිකක් ඉතා ඉක්මනින් වේගෙන් කතා කරගෙන යමු. මගේ දරුවනේ සමහර CD තැටි වල ඔයාලා හැමෝම දැකලා තියෙනවා මේ තැටි. බහුලව භාවිතා කරනවා ගොඩක් හැම තැනකම. එතකොට මේ CD තැටි වල CD ROM කියලා තිබුණොත් එහෙම. එතනදී අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ CD තැටියේ තියෙන දේවල් කියවන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. තව එකක් CD ඉරක් R. එහෙම තිබුණොත් එහෙම CD R කියලා තිබුණොත් අපිට පුළුවන් මේකේ රයිට් කරන්න. ඒ කියන්නේ CD පැටියක් මත තොරතුරු ගබඩා කරනවට අපි කියන්නේ රයිට් කරනවා කියලා. එතකොට CD R කියලා තියෙන පැටියකදී CD පැටිය කියවන්නත් පුළුවන්. එකපාරක් අපිට මේ තුල දත්ත තැම්පත් කරන්නත් පුළුවන්. තව එකක් තියෙනවා CDRW. CDRW කියලා තිබුණොත් කොහේ හරි තැනක එතනදී අපිට පුළුවන්කම තියෙනවා CD එකේ තියෙන දේවල් කියවන්න. අනික තමයි CD එකේ නැවත මකමක ලියන්න පුළුවන්. ඒකයි එතන තියෙන විශේෂත්වය. ඉතින් ඔය වගේමයි DVD එකේ. ඔයාලා දන්නවනේ CD එකකට වඩා DVD එකේ ධාරිතාවය වැඩි. CD එකක් අරන් බලන්න CD එකේ අර දත්ත තැන්පත් නොවන කොටසේ අර අකුරු සඳහන් වෙලා තියෙන කොටසේ තියෙනවා 700යි මෙගාබයිට් කියලා. ඒ වගේ 650යි මෙගාබයිට් කියලා අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් DVD එකෙත් ඒ වගේ තමයි. හැබැයි DVD එකේ ධාරිතාවය වැඩි. සාමාන්‍යයෙන් දරුවනේ DVD එකකදී අපිට ගිගාබයිට්
4.7ක් විතර දක්වා යන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් 10කට ආසන්න ගිගාබයිට් 10කට ආසන්නව අපිට තෝරගන්න ගබඩා කරන්න පුළුවන් DVD වගේ දේවල් තියෙනවා. Blu-ray කැටි විශේෂිතම දෙයක් වරුවනේ සාමාන්‍යයෙන් CD වලින් DVD වලින් කරන්න බැරි දෙයක් තියෙනවා. Blu-ray disc වලින් කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි 3D video. 3D video වල දන්නවනේ තුන් පැත්තකින් පේන 3D ත්‍රීඩී බලන්නේ අපි අර විශේෂ ත්‍රීඩී කණ්ණාඩියක් පැලඳගෙන කණ්ණාඩියක් දාගෙන අපි බලන්නේ අන්න ඒ වගේ 3D වීඩියෝ පටිගත කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ Blu-ray disc එක. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් අපිට ගිගාබයිට් 128ක් වගේ උපරිම ප්‍රමාණයක් තැම්පත් කරන්න හැකියාව තියෙනවා. හරි. ඒ අපි කතා කරේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම ගැන. ඊළඟ වර්ගය ඊළඟ වර්ගයේ පිටික ආචේන උපාංග වලින් අපි මේ වෙනකොට කතා කරා. ප්‍රකාශ මාධ්‍ය උපාංග ගැන කතා කරා. චුම්බක මාධ්‍ය උපාංග ගැන කතා කරා. ඊළඟ එකයි තව ඉතුරුලා තියෙන්නේ. ඒක තමයි ඝන තත්ත්වයේ උපාංග. ඒ කියන්නේ එහා මෙහා ගමන් නොකරන සමන්නේ කොටස් වලින් හදලා තියෙන උපාංග වලට අපි කියනවා ඝන තත්ත්වයේ උපාංග කියලා. ඔයාලා හොඳින්ම දන්න USB සැනලි දාවකය pen drive කියලා අපි කියන්නේ pen drive එක. එතකොට ඒක අපි අද කාලේ ගොඩාක් දුරට පාවිච්චි කරනවා සාක්කුවේ දාගෙන අරන් යන්න පුළුවන් තැන් තැන් වලට ලොකු ධාරිතාවයන්ගෙන් යුතු pen අද කාලේ තියෙනවා. ඒ වගේම තව එකක් තමයි ඔය කැමරා වලට පාවිච්චි කරන, ඔයාලගේ ෆෝන් වලට පාවිච්චි කරන මතක කාඩ් පත්, memory card පත්. ඉතින් ඒ වගේ දේවල් ඝන තත්ත්වයේ උපාංග විදියට අපිට සලකා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා දෙතී කාචේන උපාංග ගැන අපි වැඩිමුත් එක්ක වැඩිපුරත් එක්කම අපි හොඳට කතා කරලා හොඳ දැනුමක් ගන්නවා කියලා.
ඕපාලස අපි දැන් ඊළඟට අපි දරුවන්ට හඳුනා දෙමු අපි ළඟ තියෙන මේ පරිගණකය වෙනත් පරිගණක වලට එහෙම නැත්නම් වෙනත් උපාංග අපේ පරිගණකයට සම්බන්ධ කරන්න භාවිත කරන අතුරු මුහුණත් මොනවද කියලා. මෙන්න මේ අතුරු මුහුණත් වලට අපි කියන පුතේ කෙවෙනි කියලා. එහෙම නැත්නම් අපි කියනවා පෝට් එකක් කියලා. ගොඩක් වෙලාවට මේ කෙවෙනි පරිගණක ඉදිරිපසින් සහ පිටුපසින් පිටලා තියෙනවා. ඒතර මේ සියලුම කෙවෙනි මව්පූරුවට එහෙම නැත්නම් මදර් බෝඩ් එකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කෙවෙනි අපිට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මේ පෝට් වලට විවිධ කලර්ස් එහෙම නැත්නම් විවිධ සංකේත යොදලා තියෙනවා. ඉතින් මුලින්ම අපි කතා කරන්නේ පුතේ ඔයගොල්ලන් පරිගණකයේ පිටිපස දැතන් බෑක් පැනල් එක බලුවාම දැකලා තියෙනවා PS2K පෝට් එකක් තියෙනවා. PS2 කියලා කියන්නේ පොඩි රවුන්ඩ් එකක් තියෙන දම් පාට සහ කොළ පාට සහ කලර්ස් දෙකකින් නිරූපණය කරන පෝට් දෙකක්. මේවා දැන් අපි නූතන පරිගණක වල දඟට ලැබෙන්නේ හේතුව මේවා පාවිච්චි කරේ අපි අතීතයේ නැත්නම් ඉස්සර භාවිත කරපු පරිගණක වල. ඒතර මේකදී අපි කොළ පාට කෙවණියට පාවිච්චි කරනවා මවුස් එක භාවිත කරන්න සඳහා දම් පාට පෝට් එකේ කීබෝඩ් එක සම්බන්ධ කිරීම සඳහාත් පාවිච්චි කරනවා. නමුත් දැන් ගොඩක් වෙලාවට නූතනයේ භාවිත කරන තම වර්තමාන පරිගණකවල පුතේ අපි මෙන්න මේ PS2 පෝට් එක වෙනුවට USB පෝට් එක තමයි භාවිත කරන්නේ. ඊළඟට ඔයගොල්ලන් දන්නවා මේ පෝට් එකට යටින් තියෙන පුතේ සමාන්තර කෙවණියක් රෝස පාට වගේ කලයකින් නිරූපණය කරනවා. මේකට අපි කියන පුතේ පැරලල් පෝට් එක කියලා. මේක සාමාන්‍ය විවර 25කින් සමන්විත පෝට් එකක්. ඒතර මේ පෝට් එක අපි අතීතයේ මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ කරන්න තමයි භාවිත කරේ. ඊළඟට තියෙන පුතේ පෝට් එක එකට අපි කියනවා HDMI පෝට් එක. ගොඩක් වෙලාවට මේ HDMI පෝට් එක ඩෙස්ක්ටොප් පරිගණක වගේම ලැප්ටොප් පරිගණක වලත් දක්නට ලැබෙනවා. මේ HDMI පෝට් එක අපි පාවිච්චි කරන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක්, මොනිටර් එකක්, ඩිජිටල් රූපවාහිනී, ශබ්ද විකාශන යන්ත්‍ර වගේ දේවල් සම්බන්ධ කිරීම සඳහා තමයි HDMI පෝට් එක අපි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම අපි ඊළඟ පෝට් එකක් තියෙන ජාලකරණ කෙවණිය. මේකට අපි තව නමක් කියනවා RJ45 කියලා. ඒතර පරිගණකයක් ජාලයකට සම්බන්ධ කරනකොට මේ ස්විච් එකේ ඉඳන් එන කේබල් එක පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා තමයි අපි මෙන්න මේ network port එක එහෙම නැත්නම් RJ45 කියන port එක භාවිත කරන්නේ. ඒත් එක්කම පරිගණකයට ඕඩියෝ උපාංග සම්බන්ධ කිරීම සඳහා අපි පාවිච්චි කරන උපාංග සම්බන්ධ කරන කෙවෙනි තුනක් තියෙනවා. ඒවට අපි කියන ශබ්ද උපාංග කෙවෙනි, එහෙම නැත්නම් ඕඩියෝ පෝට් කියලා. මේකත් අපිට භාවිත කිරීමේ පහසු සඳහා වර්ණවලින් නිරූපණය කරලා තියෙනවා. ඒතර පුතේ ස්පීකර් එක, මයික් එක, හෙඩ්ෆෝන් එක වගේ දේවල් සම්බන්ධ කරන තමයි අපි මේ පෝට් භාවිත කරන්නේ. ඒත් එක්කම අපි දැන් ගොඩක් බහුලව භාවිත කරන පෝට් එකක් තමයි USB පෝට් එක කියලා කියන්නේ. මේ USB පෝට් එකට දැන් නූතන ඕනෑම උපාංගයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පෝට් එකට අපි තව විශේෂ නමක් කියන ප්ලග් ඇන්ඩ් ප්ලේ කියලා. ඒතර ප්ලග් ඇන්ඩ් ප්ලේ කියලා කියන්නේ පුතේ දැන් අපි ප්ලග් කරපු ගමන් අපේ ඩිවයිස් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉස්සර සමහර ප්‍රින්ටර්ස් වගේ දේවල් පරිගණකයට අපි පැරල් පෝට් එක හරහා සම්බන්ධ කරාට පස්සේ අපි පරිගණකේ ෂට් ඩවුන් කරන්න ඕනේ. එහෙම නැත්නම් රීස්ටාර්ට් කරලා තමයි උපාංගය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. නමුත් මේ USB පෝට් වලින් සම්බන්ධ කරන උපාංග එහෙම වෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ අපි ප්ලග් කරපු ගමන් මේ උපාංග වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔයගොල්ලන් දන්නවා මෙන්න මේ පෝටාව පෝට් එකක් තියෙනවා, නිල් පාට පෝට් එක. මේකට අපි කියන VGA පෝට් එක කියලා. ඒතකොට මේක සාමාන්‍ය විවර 15කින් සමන්විත පෝට් එකක්. ඒතර මේ පෝට් එක අපි වීඩියෝ පෝට් එකක් විදිහට සැලකෙන, නැත්නම් ග්‍රැෆික් පෝට් එකක් විදිහට සැලකෙන පරිගණක තිර මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් වගේ සම්බන්ධ කරන්න තමයි පුතේ අපි මේ පෝට් එක පාවිච්චි කරන්නේ. ඒත් එක්කම අපි සීරියල් පෝට් එක පාවිච්චි කරලා VGA පෝට් එකයි සීරියල් පෝට් එකයි දෙකම එක සමානයි. නමුත් අපි මේ දෙක වෙන් කරලා හඳුනගන්නේ VGA පෝට් එකේ විවර තියෙනවා, සීරියල් පෝට් එකේ පින්ස් තියෙනවා. ඒතර මේ සීරියල් පෝට් එක අපි ඉස්සර සම්බන්ධ කරන්නේ පරිගණකයේ මොඩම් එකක් සම්බන්ධ කිරීම සඳහා තමයි අපි මෙන්න මේ සීරියල් පෝට් එක පාවිච්චි කරේ. දැන් මේ වෙනකොට අපි සීරියල් පෝට් එක පාවිච්චි කරන්නේ නැහැ පුතේ. ඒ වෙනුවට අපි පාවිච්චි කරනවා USB පෝට් එක. ඒතර මේ අපි කතා කරේ පරිගණකෙන්ට අපි බාහිර උපාංග සම්බන්ධ කරනකොට භාවිත කරන්න පුළුවන් කෙවෙනි, එහෙම නැත්නම් පෝට්ස් කියලා අපි සලකනවා. ඒතර පරිගණකයේ බාහිරයේ සම්බන්ධ කරන සියලුම උපාංග සම්බන්ධ කරන්න මෙන්න මේ කෙවෙනි අපි භාවිත කරනවා.
හොඳයි පත්මදීච, ගොඩක් වටින හොඳ අර්ථවත් පැහැදිලි කිරීමක්. ඇත්තටම දරුවන්ට විතරක් නෙමෙයි මටත් මේ පැහැදිලි කිරීම අහගෙන ඉද්දී ගොඩක් ආසයි හිතුණා. ඉතින් ටීච, අපිට ලැබිලා තියෙන කාලය ඉතා ඉක්මනටම ගිවිලා ගියා. එහෙමනම් අපි දැන් දරුවන්ගෙන් සමු ගන්න සිද්ධ වෙනවා.
අද දින 10 ශ්‍රේණි තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය මාලාවේ ඔබ දැනුවත් කිරීමට සම්බන්ධ වුමා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ පද්මිනිය සන්නත කුමාරී.